හොඳයි එහෙනම් අපි සුපුරුදු විදිහට දැන් වේලාව වෙන් කරගන්නවා පසුගිය සතියේදී අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ සිදුණු උණුසුම් දේශපාලනික තත්ත්වීති පිළිබඳව කතා බහ කරන්නට මේ සතිය අපි කොයි රටක ජීවත් වුණත් අපේ මාතෘභූමිය සම්බන්ධව අපි කොයි කාටත් වැදගත් වෙන සතියක් වසර 30කට ආසන්න කාලයක් යුද්ධයකට මුහුණ දුන්න අපි ඒක යුදමේ වශයෙන් පරාජයට පත් කිරීමේ විජයග්‍රහණය සැමරෙන සතිය මේ මාසේ 18 වෙනිදා අපේ මාතෘභූමියේ ත්‍රස්තවාදය මුලිනු පුටා දැමුණු ඒ විජයග්‍රහණයේ දවස විදිහට තමයි සැලකෙන්නේ. වසර ගණනාවක් තිස්සේ මේක රාජතාන්ත්‍රික විදිහට සමරනු ලැබුවා. විදේශ රටවල නියෝජිතයන් සහ විවිධ දේශපාලන පක්ෂ ඒකරාශී වෙලා. නමුත් මෙවර අපිට රජයේ පැත්තෙන් නම් නිල උත්සවයක් පිළිබඳව ආරංචි ලැබෙන්නේ නැහැ. හැබැයි ද්‍රවිඩ ජාතික සංධානය විවිධාකාර වූ ප්‍රකාශනිකුත් කරමින් පවතිනවා. අත වශයෙන්ම මේක ද්‍රවිඩ ජාතික සංධානයේ නිල ප්‍රකාශ විදිහට වාර්තා වෙන ඒවා නෙමේ. ද්‍රවිඩ ජාතික සංධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් සිදු කරන ලද ප්‍රකාශ විදිහට තමයි අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජි ලිංගම් මේ සම්බන්ධව බොහොම ආවේගශීලීව ප්‍රකාශනිකුත් කරනු ලැබුවා පසුගිය සතියේදී විවිධ ස්වරූපයෙන් අවස්ථා කිහිපයකදීම මියගේ ඥාතීන් සමරීමට අපිට අයිතියක් තියෙනවා අපි කොහොම හරි මේ අවස්ථාව ලබා ගන්නවා කියලා. ඊට අමතරව රජයේ පැත්තෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ශිවාජි ලිංගම් මහතාගේ මේ ප්‍රකාශ සම්බන්ධව ඔහුගේ මතයත් රජය වෙනුවෙන් ප්‍රකාශ කරලා තිබුණා. අපි මේ සම්බන්ධව අවධානය යොමු කරමින් තමයි අද කතාව පටන් ගන්නේ. ශිවාජි ලිංගම් මොනවද කිව්වේ? රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මොනවද කිව්වේ? අපි අහලෙමු.
මේ මාසයේ 18 වෙනිදා මුලිවකල් වලින් මියගිය ජනසංඝාරවට සිද්ධ වෙච්ච දෙමළ ජනතාවගේට සමරඬ අපි උතුරු පළාත් සභාව තීරණ අරන් දෙන්නේ. උතුරු පළාත් සභාව මහමැතිතුමා විග්නේශ්වර මාතේගේ නාගය යටතේ ඒක අපි සමරඬ අපි තීරණ අරන් දෙන්නේ. හෙට ඉඳලා ජනසංඝාර සුමාන කියලා අපි ප්‍රකාශ කරලා තියෙනවා. මේ මාසයේ 12 වෙනිදා ඉඳලා මේ මාසයේ 18 වෙනිදා මුල්ලිවැක්කාලේ තියෙන මරිච්ච මිනිස්සුට සමරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සමරන්න කාටද අපි අනුමත ඉල්ලන්න ඕනේ? ඒක අපි ඉතින් තියෙන අයිතිය.
යුද්ධේ කාලේ මියගිය කට්ටිය ගැන සමරම පවත්වනකම ගැන නම් ප්‍රශ්නයක් නැහැ. ඒ අයිතිය තියෙනවා. නමුත් LTT කොඩියක් දාන්නවත් LTT සංවිධානය ගැන කිසිම සැමරීමක් කරන්නට අපිට ඉඩක් දෙන්නේ නැහැ. ඒක තහනම් කරලා තියෙන්නේ. පොලිසියටත් විවිධ හමුදාවටත් දැනුවත් කරලා තියෙන්නේ. ඒක ශිවාජි ලිංගම් කවුරු කිව්වත් ඒක අපි කරන්න ඉඩක් දෙන්නේ නැහැ. එතුමාගේ දේශපාලන අරමුණු සදා කරන්නට ඒක එකේව කියනවා. හැබැයි මේ රටේ නීතියට අනුව එතුමාට වැඩ කරන්න වෙනවා.
එහෙමනම් ඔවුන් මෙයාකාරයෙන් අදහස් ප්‍රකාශ කරන අතරතුරේදී මා කැමති ශ්‍රී ලංකාවේ සිටින අපේ විශේෂ වාර්තාකරු කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව එදිරිමාන සම්බන්ධ කරගන්න මේ අවස්ථාවේදී සුපුරුදු ලෙසින් ආයුබෝවන් සංජීව. සංජීව, ශ්‍රී ලංකාවේ මේ පැවති යුද්ධයේ නිමාවට පත්කරලීමේ දිනේ සැමරීම සම්බන්ධව රජයේ පැත්තෙනුත් එතකොට උතුරේ ද්‍රවිඩ ජාතික සංධානය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන යම් මේ සිදුවීම් සම්බන්ධවත් කොයි වගේ තොරතුරුද අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ලංකාවෙන් මේ වෙනකොට?
ආණ්ඩුව නිලවසෙන්ම ප්‍රකාශ කරනා දෙලොක්කි LTTE සමරුමක් සඳහා කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ, ඒ සඳහා අවසරයක් දෙන්නේ නැහැ කියන කාරණාව. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති නිල ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම මේ බව සඳහන් කරලා තිබුණා. නමුත් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වගේම ඊට පස්සේ උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරී විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේගෙන දීර්ඝ ලෙස මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම උතුරේ ආණ්ඩුකාරවරයාද පළ කළ එක පොදු අදහසක් තියෙනවා. ඒක තමයි මේ LTTE සැමරීම කියන නිල සැමරුමකට අවසර දෙන්නේ නැහැ. නමුත් යුද්ධෙන් මියගිය තම තමන්ගේ ඥාතීන් සැමරීම සඳහා අපෙන් බාධාවක් නැහැ කියන අදහස, සංස්කෘතික සාධක නීතියෙන් තහනම් කරන්න ඉඩක් නැහැ කියන පොදු අදහස තමයි එතනදී ඉදිරිපත් කළේ. දැන් ඒ වගේම ශිවාජි ලිංගම්ගේ ප්‍රකාශය එකතකින් දෙලුක්ෂේ කර TNA මතය කියනවාටත් වඩා නිවැරදි එක ශිවාජි ලිංගම්ගේ මතයම කියනවා නම් ඔහු දිගින් දිගටම 2009 යුද්ධය අවසන් වුණු අවස්ථාවේ සිටම සෑම වසරකම ඔහුගේ සහභාගීත්වයෙන් ඔහුගේ නායකත්වයෙන් උතුරේ වෙනම යුද්ධයෙන් මියගිය LTTE සාමාජිකයන් ඇතුළු සියලු දෙනා සමරීමට උත්සවයක් තිබුණා. ඒ වගේම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු TNA නායකින් සහභාගි වෙන තවත් විවිධ ආගමික සංස්කෘතික උත්සව ඒ හින්දු පුදබිම් තුළ පවත්වන ආකාරය අපි දැක්කා. දැන් ඥාතීන් සමරීමට ඉඩ තියනවා කියන කතාවත් එක්ක පොඩි පටලැවිල්ලකුත් තියෙනවා. හේතුව තමයි සිවාජි ලිංගම්ගේ ළඟම ඥාතියෙක් තමයි ප්‍රභාකරන්. එතකොට සිවාජි ලිංගම්ට එක්තරා සංස්කෘතික අවසරයක් තියෙනවා ප්‍රභාකරන් සමරන්න. කෙසේ වෙතත් මේක නීතියෙන්ම පාලනය කරගත නොහැකි යම් මට්ටමකින් සමරුම් සිදුවන, ඒ වගේම පොලිසිය සහ ආරක්ෂකංශ යම් සුපරීක්ෂාවෙන් ඉන්න අවස්ථාවක්. ඔබට අමතක නැතිව ඇති ගිය වසරේදී අපි දීර්ඝ ලෙස මේ ගැන කරුණු සාකච්ඡා කළා. එල්ටිටි සමරීම වෙනුවෙන්, ප්‍රභාකරන් සමරීම වෙනුවෙන් පෝස්ට් ව්‍යාපාරයක් පවා ක්‍රියාත්මක වෙලා තිබුණා. මෙවර එවැනි ආරංචියක් මේ වන තෙක් තාම එවැනි සූදානමක් පිළිබඳ තොරතුරු ලැබෙන්නේ නැහැ. නමුත් මේ සමරුම සඳහා තව දින කිහිපයක් තිබෙන නිසා ඒ පිළිබඳ අවසාන අදහසම අපට දැනට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් දකුණේ මේ පිළිබඳව දිරුක්ෂි යම් උණුසුම් සංවාදයක් තියෙනවා. ඒ තමයි ඔබට මතකයි පසුගිය 2014 මැයි 18 වනදා දක්වාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අඛණ්ඩව වාර්ෂිකව රටට සාමය දිනා දුන් දිනේ රාජ්‍ය උත්සවයක් ලෙස, ජාතික උත්සවයක් ලෙස දැවන්ත ආකාරයෙන් සංවිධානය කළා. දැන් වර්තමාන යහපාලන ආණ්ඩුව පිටි වුණාට පස්සේ 2015 වසරේ මේ 18 වනදා මේ උත්සවය සමරණාකාරයත් අපි දැක්කා. මේ අලුත් ආණ්ඩුව වලේටපත් වුණාට පස්සේ එක්තරා ආකාරයක අදහසක් නිර්මාණය වුණා. රටට සාමය දිනා දුන්න දිනේ තමයි මේ 18. නමුත් ඒක මේ යුද සමරුමක් විදිහට සංවිධානය කිරීම මේ ජාතික සංහිඳියාව ගොඩනැගීමට යම් බාධාවක් වෙන්න පුළුවන් කියලා. කියන්නේ යම් පාර්ශ්වයක හිතරිඳ වීමක් බවට පත්විය හැකිද කියන අදහස. මට මතකයි පෙරේදා නවගමුව පත්තිනි දේවාලය තිබුණ උත්සවයකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යම් අදහසක් පළ කළා. ඔහු එතනදි කිව්වා මේ අපේ ආණ්ඩුව කාලෙත් අපිට බටහිර තානාපතිවරුන්ගෙන්, බටහිර මහකොමසාරිස්වරුන්ගෙන් ලොකු බලපෑම් තිබුණා මේ විජයග්‍රහණය සමරුම සංවිධානය කරන්න එපා, ඒක ජාතික සංහිඳියාවට බාධාවක් කියලා. නමුත් අපි ඒ අදහසට නොනැමි මේ ජාතික උත්සවය සංවිධානය කළා. මේ ආණ්ඩුව ඒ මතයට ගරු කරමින් ඒ බටහිර සංකල්පයට තමන්ගේ පක්ෂපාතීත්වය ලබා දෙමින් සාමය මේ ආකාරයෙන් රටට උදා කරන දිනේ සමරීම අතහැරදමා ඇති බවට චෝදනාවක් කළා. කෙසේවෙතත් අර මා පෙර සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඊට අනෝමා ෆොන්සේකා නැතිනම් ජාතික රණවිරු සේවා අධිකාරී සභාපතිතුමිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමකුත් පැවිත හිටියා. ආණ්ඩුව එතනදි කිව්වා අපි රණවිරුවා සිහිපත් කිරීම සිද්ධ කරනවා, ඒ වගේම මේ දිනේ සමරීම වෙනුවෙන් පළාත් මට්ටමින් විවිධ උත්සව සංවිධානය කරන බව, මේ වන විටත් උතුරු පළාතේ උත්සවයෙහිම අවසන් වෙලා තියෙන උතුරු පළාත ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි හමුදා මුදල්පාණී වෙනුවෙන් විශේෂ ගුණ සමර උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ වගේම අපි දැක්කා ඌව පළාතේ වැනි උත්සවයක් සංවිධානය වන ආකාරයේ ආණ්ඩුව ජාතික රණවිරු මාසයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාට එහි පළමු කොඩිය පැළඳවෙමින් එහි නිල කටයුතු මීට දින කිහිපයකට පෙර ආරම්භ වුණා. රණවිරු සුබසාධනය වෙනුවෙන් මේ මාසේ පුරා ආණ්ඩුවේ කේන්ද්‍රීය අවධානය යොමු කරන බව තමයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අර මා පෙර සඳහන් කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රටට අදහස් ඉදිරිපත් කළේ.
හොඳයි, එහෙමනම් වසර ගණනාවක් පැවති යුද්ධය යුදමය වශයෙන් පරාජයට පත් කරපු ඒ විජයග්‍රහණයේ දිනය තව දින දෙකකින් එළඹෙනවා 18 වෙනිදා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වාතාවරණය කොහොමද කියලත් අපි දැන් දැනගත්තා. ඊළඟට මම කැමති මේ බදු ප්‍රශ්නය මූලික කරගෙන ඇති වෙලා තියෙන සුවිසල් කතාබහ පිළිබඳව අවධානය යොමු කරන්න. අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ කීපයක හැර අනිත් භාණ්ඩ හා සේවා සඳහා වැට් බදු පැනවෙන වගට පහුගිය කාලවකවානිදී අපිට දැනගන්නට ලැබුණා. ඒ අතරිනුත් මේ ජලය සම්බන්ධව බදු පැනවීම සම්බන්ධව විශාල උද්ඝෝෂණයක් සහ කතාබහක් ඇති වෙමින් තියෙනවා. ඊට අමතරව මේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වැට් බදු පැනවීම හරහා ජනතාව මත බදු බර පැටවීම කියන කාරණාව නැවත වතාවක් ශ්‍රී ලංකාවෙන් ඇහෙනවා. ආණ්ඩුව පැත්තෙන් මොකද කියන්නේ, අනිකුත් දේශපාලන පක්ෂ මේ සම්බන්ධව දරන අදහස මොකක්ද? අපි කැමති විස්තර දැනගන්න සංජීව.
ආණ්ඩුවට තියෙන එකම අදහසක් දෙලුක්ෂි, ඒ පිළිබඳ දීර්ඝ මහාපරණ පැහැදිලි කිරීමක් නැහැ. ආණ්ඩුව කියන්නේ පහුගිය රාජපක්ෂ ආණ්ඩුව ගන්නාලද අනවශ්‍ය ණයකවන්න ආණ්ඩුවට නොහැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි මේ බද්ද පනවන්න සිද්ධ වුණේ. මේක කියන්නේ රාජපක්ෂ දූෂණ බද්ද කියලා තමයි ආණ්ඩුව හැම අවස්ථාවකදීම මේ වැද් බද්ද 111-15 දක්වා වැඩි කිරීමේ කාරණාව විග්‍රහ කරන්නේ. ඒකට ඒකාබද්ධ විපක්ෂයට බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට මතයක් තිබෙනවා. ණයගවන්න බැරි නිසා බදු වැඩි කරනවා කියලා සංකල්පයක් ලංකාවේ මුදල් අමාත්‍යාංශ ඉතිහාසයේම සිදු වෙලා නැහැ කියලා උන් තර්ක කරන්නේ. ඒ වගේම පොදු සමාජය සහ දේශපාලන සමාජය තුළ තියෙන උණුසුම් සංවාදයක් තියෙනවා දිලුක්ෂි අපි දන්නවා මේ දැන් ලංකාවේ විවිධ බදු ක්‍රියාත්මකයි ආදායම් බද්ධ වැඩි වෙනවා කිව්වට හැමෝටම දැනෙන්නේ නැහැ මොකද ආදායම් බද්ධේ මෙන්න මේ ආදායම් මට්ටමේ නැහැ කියලා සීමාවක් තියෙනවා එතකොට කිසියම් ආකාරයක ව්‍යාපාර බද්ධක් පමනවන නම් ඒක අදාළ ව්‍යාපාරික සමාජයට පමනයි නමුත් වැඩ බද්ධ කියන කාරණාව පාරින්න යාචකයා දක්වාම අදාළයි ඔහු බොන ඒක කඩින් ගන්න ආප්පේ මිනිස් ගෙඩියට යනකම් මේක අදාළ. ඒ නිසා මේ වක්‍ර බද්ද සියලු දෙනාව එකට බැඳ තබන අවස්ථාවක්. ඒ නිසා මුළු සමාජෙම මේ පිළිබඳව කතා කරනවා. තවත් අතකින් මේ සෞඛ්‍ය සේවාවන්ට ඔබ දන්නවා මේ රටේ බහුතර පිරිසකට තියෙනවා තමන්ගේ සේවා ආයතන විසින් ලබා දෙන රක්ෂණ ආවරණය. එතකොට ඒ අවශ්‍ය ඒ තියෙන පෙළඹවීමත් එක්ක වැඩිපුරම යනවා පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ලබා ගන්න. ඒකෙන් අපිටම දැන් නවලෝක රෝහලට ගිහිල්ලා ඒකේ ෆාමසිකෙන් බෙහෙත් ගන්නකොට ඒ බෙහෙත් පෙත්තට වැඩබද්ද අදාළ නැහැ. ඒක තාම පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඖෂධ සමහ වැඩබද්ද අදාළ නැහැ. නමුත් හැම පරීක්ෂණයකටම වෛද්‍යවරයා මුණගැහිම දක්වාම මේක අදාළයි. පෙරේද තියෙන ඒකබද්ද විපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධන අමුතු සහතිකයක් අරගෙන එනවා. ඒක තියෙන දෙලුක්ෂ මේ වාහනයකට මේ උලන් පුරවන බිල්පතක් ඒ බිල්පතට 115ක වැට් එකක් එකතු කරනවා. එතකොට බන්දුල ගුණවර්ධන කියනවා දැන් මේ රටේ උලන් වලට වැට් බද්ද අය කරනවා කියලා. ආණ්ඩුව දැන් මුදල් අමාත්‍ය රවි කරුණානායක ඊයේ සහ පෙරේදා කියන දෙදිනම හිටියේ මහනුවර. එහිදී විශේෂ සම්මන්ත්‍රණ අවස්ථා කිහිපයක් තිබුණා. ඒ හැම අවස්ථාවකදීම ආණ්ඩුව කියන්නේ මේක අපේ රාජ්‍ය ආදායම මෙච්චරයි ණය ගෙවන්නවත් මදි රාජ්‍ය ආදායම. ඒ නිසා අපිට తాවකාලික විකල්පයක් විදිහට මේ වැට් බද්ද වැඩි කරන්න සිද්ධ වුණා. නමුත් ආණ්ඩුව ඒක අදහසක් ඉදිරිපත් කරනවා. ඒ තමයි වහන්ඳ 37ක් නම් කරලා බොහෝ විට අද දහවල් හෝ හෙට පෙරවරු කාලය ඇතුළත මේ වහන්ඳ ලයිස්සු ප්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ තිබෙන බව තමයි මුදල් රාජ්‍ය මාත්‍රි ලක්ෂ්මණයාපා අබේවර්ධන සඳහන් කරලා තිබුණේ. දැන් මේ 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 වැඩබදු කතාව දෙලොක්ෂ තව තැනකදී රුසුම් වෙනවා. ඒ තමයි පහුගිය සතියේ බදාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූර්ණ ඇස්තමේන්තුව රුපියල් බිලියන ගණනක දැවැන්ත මුදල් සම්භාරයක් අලුතින් අනුමත කර ගැනීම සඳහා වන කාරණාව. දැන් ඒකෙදි තියෙන අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක නිල රථ ලබා ගැනීම සහ ඇමතිවරුන්ගේ නිල නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ගෘහ භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු වියදම් කීපයක්. දැන් ජනතා විමුක්ති පෙරමුණද මේ මේ විවේචනයට ඉතා බලසම්පන්න විදිහට හවුල් වෙනවා. ඔවුන්ගේ චෝදනාව තමයි ජනතාවට බදුබර පටවා ජනතාව පීඩාවට පත් කරන අතරතුර ආණ්ඩුව ස්වකීය සුඛ විහරණය නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පරිපූර්ණ ඇස්තමේන්තුවකින් මුදල් අනුමත කරගන්නවායි කියලා. ජනතා විමුක්ති පෙරමුණත් දැඩිදසම මේ වැඩබද්ද ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විවේචනයක් ඉදිරිපත් කරනවා. මේක තම නීති තර්කයකුත් තියෙනවා. දෘක්ෂය තමයි දැන් පහුගිය අයවැය 2016 වසර සඳහා වන අයවැය 2015 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ලංකාවේ මෑත ඉතිහාසයේ 3/2කටත් ඉහා ගිය වැඩි බහුතරයකින්, ඒ කියන්නේ TN එක නියෝජනය කරන විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම පවා අයවැයට ඡන්දය දුන්නා. JVP සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනා හැර මුළු පාර්ලිමේන්තුවම අයවැයට ඡන්දය දුන්නා. 3/2කටත් එහා ගිය පාර්ලිමේන්තු උත්තරීතර විවස්සාදායක සභාගම තුල අනුමත වෙච්ච අයවැය ලේඛනය මගහැර වෙනත් අතුරු නීති ඔස්සේ බදු පැනවීම කියන කාරණාව ආන්තරම විවස්සාව උල්ලංඝනය කිරීමක් විදිහට තර්ක දක්වනවා. මහාචාර්ය GL පීරිස් මේ ගැන කතා කළා. ඒ වගේම ජවිපේ නායක අනුර කුමාර දිසානායක මේ පිළිබඳව කතා කළා. මේක රටේ නීතිය සහ සදාචාරය දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිමය කාරණාව උල්ලංඝනය කිරීම දක්වාම බරපතල වරදක් කියලා තමයි වැඩබද්දට විරුද්ධ කණ්ඩායම මේ ගැන කතා කරන්නේ. මම මොලිකෝ වගේ ආණ්ඩුව මේකට දිග උත්තරයක් දෙන්න යන්නේ නැහැ. කෙටි උත්තරයක් දෙන්නේ කරන්න දෙයක් නැහැ. මේක පැවති ආණ්ඩුවේ පව්කර ගැසීමක්. මුදල් ඇමතිවරයා හරි ලස්සන උදාහරණයකින් මේක කියන දෙලොක්ෂි අපිට ලැබුණේ පින් එක ගලවපු ග්‍රනේඩ් එකක් කියලා. ඒක අතාරින්න විදියක් නැහැ. තැරියොත් පුපුරනවාමයි. එහෙම ආර්ථිකයක් අපි බාරගත්තේ ඒ නිසා ටිකක් ඉවසන්න. අවුරුද්දකින් එකහමාරකින් විතර වැඩ අඩු කරලා දෙන්නම් කියලා තමයි මුදල් ඇමතිවරයා ඊයේ මහනුවරදී කියන්නේ.
දැන් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඔබ මතක් කළ එකත් හොඳයි. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවත් පසුගිය සතියේදී විශාල වශයෙන් අවධානයට ලක් වුණා. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව එහි නායකත්වය පිළිබඳව වන මතභේදාත්මක ලිපියක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පතකට ඇතුළත් වීම හා සම්බන්ධව මේට අදාළව නීතිමය කරුණු විමසීම උදෙසා යම් යම් පියවර ගන්න ලැබුවා ජනතා විමුක්ති පෙරමුණ විසින්. මා කැමැති සංජීව දැනගන්න ඇත්තටම මේ පුවත්පතේ තීරු ලිපිය හරහා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනසක් සම්බන්ධව ඉදිරිපත් කරපු අදහස ඇත්තටම දේශපාලනයෙන් යටිපෙලින් ක්‍රියාත්මක වෙමින් පවතින කාරණාවක්ද? එසේත් නොමැතිනම් යම් යම් දේශපාලන පටු අභිමතාර්ථයන් මූලික කරගෙන මේක නිර්මාණය වුණු කතාවක්ද? මොකක්ද මෙහි සත්‍ය පසුබිම?
ඔබ මොම බරපතල ප්‍රශ්නයක් යොමු කරන්නේ. ඒක අතකින් මේකට හොඳ පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන්.
දැන්
ජනමාධ්‍ය නිරක්ෂීමේ ඔබට ලංකාවේ මාධ්‍ය අධ්‍යක්ෂකම එක්ක මතකයට නැගී ලංකාවේ විශේෂයෙන්ම මේ මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන්ම ඉවිදා සිරස්තල මම ඔබත් එක්ක මීට පෙරත් කතා කරලා තියෙනවා. මේ පත්‍ර හරි ආකර්ෂණීය සිරස්තල වාර්තා කරනවා. ඒවා සමහර විට සත්‍ය වෙන අවස්ථා මෙන්ම සත්‍ය නොවන අවස්ථාද තියෙනවා. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව පළවන මේ දිවයින ඉරිදා පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ජවිපේ නායකත්ව වෙනසක් ඊළඟ නායකයා තිල්වින්ද ලාල්කාන්තද කියන ප්‍රශ්නාර්ථ ලකුණ සමග තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබුණේ. මේ ප්‍රවෘත්තියට අමතරව ඇතුල් පිටුවක ලිපියක් යනවා ජවිපේ නායක අනුර කුමාර දිසානායකගේ අයර්ලන්ත සංචාරය පිළිබඳව. සාමාන්‍ය දේශපාලන ලියවෙන්නකින් එහාගිය පෞද්ගලික කාරණා ඒ ලිපිය තුළ නම් නිර්ලුක්ෂ තිබුණා. ඒක නිසා අපි ඒ ලිපිය සම්බන්ධ කාරණාව ටිකක් අමතක කරලා අර ප්‍රධාන සිරස්තලය කියන කාරණාව ළඟට ආවොත් අපිට කතා කරන්න දේශපාලන සිද්ධියක් තියෙනවා. ජේවිපී ප්‍රවෘත්ති සාකච්ඡාවෙත් වැඩිපුරම කතා කළේ අර ඇතුලේ ලිපිය ගැන නෙවෙයි මුල් පිටුවේ තිබුණු සිරස්තලය ගැන. මේක එක්තරා ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ඡාවක්. ජේවිපී එක්සත් භාවයේ හරි ලස්සනට පෙන්නපු තැනක්. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඔබ විශ්වාස කරන නිර්ලුක්ෂි ජේවිපී ඉන්න මහා ඔලු සියල්ල වාඩි වෙනවා. ජවිපේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් තිල්ලින් සිල්ලා, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, ඒ වගේම වේදිකාවින් ජව සම්පන්න කටිකයා කේටි ලාල්කාන්ත ඇතුළු සමස්ත කණ්ඩායම සුනිල් හඳුන්නෙත්ති දක්වාම මේ ප්‍රධාන චරිත සියල්ල එක ප්‍රවෘත්ති සාකච්ඡාවකට වාඩි වෙනවා. ඒක දේශපාලන පක්ෂයක් ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරය පිළිබඳ හොඳ සංකේතාත්මක පෙනී සිටීමක්. ඔවුන් එතනදී ජේවිපේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කියලා තර්ක ඉදිරිපත් කළා. හැම කෙනෙක්ම කියන නායකත්වයට පත් කරනවායි කියලා කතා කළ තිංදින් සිල්ලයි ලාල්කාන්ත පවා කතා කළා නැහැ නායකත්වය සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් නැහැ කියලා. ඊට පස්සේ ජේවිපී සම්බන්ධයෙන් ටිකක් විද්වත් සමාජයෙන් යම් අදහසක් එන්න පටන් ගත්ත දෙලුක්ෂි මේ වත්පත් සිරස්තලයකට රටේ විප්ලවයක් කළ පක්ෂයක් මේ තරම් කලබල විය යුතුද කියලා. දේශපාලනය කරනකොට ඔහොම දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වටේ තරම් කලබල වෙන්න ගියොත් එහෙම අපේ ගමර යන්න වෙන්නේ නැහැ කියන අදහස. ඒ විතරක් නෙමෙයි මා වැඩිපුර අන් අය කතා නොකළ තැනක් ඔබට කියන්න කැමතියි. දැන් පත්තරවල යන මාධ්‍ය ඇතැම් වාර්තා කරන මේ උපකල්පිත හෝ ආරංචි මාර්ග හරහා ලැබෙන තොරතුරු සමහර විට සත්‍ය වෙනවා. දැන් ආසන්නව සිද්ධියට ගියෝ ජේවිපී සම්බන්ධව නිරුක්ෂි ජේවිපී නායක සෝමා සමරසිංහ පක්ෂේ ඉවත් වෙන්න යනවා කියන එක මුලින්ම අපි දකින්නේ මෙන්න මේ වගේ සිරස්තලයක්. ඒක ජේවිපී නෑ කිව්වා, සෝමන් සමරසිංහ කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා, යම් යම් ප්‍රවෘත්ති සාකච්ඡා තුළ ඔවුන් කිව්වා නෑ කිසිම ගැටලුවක් නැහැ කියලා. නමුත් ජවිපී නායකත්වයෙන් සෝමන් සමරසිංහ ඉවත් වෙනවා. හොඳම ආසන්න ප්‍රබලම උදාහරණයට මම යන්නම්කෝ. මෑත කාලීනව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක වෙනවා කියලා ආරංචි තිබුණා. ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂක යවන්න නැගිටින්න පැය 48කට විතර පෙර තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේනගෙන් ඇහුවා ඔබ පොදු අපේක්ෂක වෙනවා කියලා ආරංචියක් තියෙනවා කියලා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ලොකු හිනාවක් සමග කිව්වා ඔබට පිස්සුද අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහත්තයනි කියලා. නමුත් අවසානයේ ඔහු පොදු අපේක්ෂකයා බවට පත් වෙනවා. ජනාධිපතිකේදී එස්පී දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්කම දාලා සම්දිකා එක්ක තරහ වෙලා යන්න හදනවා කියලා පත්‍රවල ප්‍රවෘත්ති ගියා. එතකොට ස්වාධීන රූපවාහිනියට ඔහු කැඳවලා මේ ගැන ඇහුවාම කියන්නේ නැහැ පිස්සුද මම කවුරුත් යන්නේ කවුරු හරි ගියොත් මම බහුදා පක්ෂ සමාජිකත්වයේ අහෝසි කරලා වෙන කෙනෙක් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් විදිහට පත් කරනවා කියලා. නමුත් ඊට දවස් දෙකකට විතර පස්සේ එස්පී දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යනවා. ඒ කියන්නේ මේ කියන දේවල් සමහර විට සිද්ධ වෙන්නත් පුළුවන්. නමුත් අර ලංකාවේ මාධ්‍ය අර එක අවම සදාචාරයේ තිබිය යුතු තැනක් තියෙනවා දෙපැත්ත විමසා ප්‍රවෘත්තියක් වාර්තා කිරීම. එහෙම වෙනවා නම් හොඳයි, නමුත් එහෙම වෙන්නේ නැහැ දිගින් දිගටම. එනිසා ජවිපේ කලබල වීම එක අතකින් සාධාරණයි තමන්ගේ පක්ෂය සම්බන්ධව තීරණාත්මක දේශපාලන සිද්ධියක් සහ ජවිපේ නායකයාගේ පෞද්ගලික ජීවිතයේ පිළිබඳව පවාලලා ලිපියක් පළ කිරීම සම්බන්ධ කාරණාව. ඒ වගේම අනෙක් මතයක් ටිකක් සාධාරණයි. පත්‍රේකගේ සිරස්තලයක් ගැන ජේවිපී වගේ දර්ශනයක් තියෙන පක්ෂයක් මේ තරම් කලබල විය යුතුද කියලත් තාම දේශපාලන වශයෙන් ටිකක් විදග්ධ සංවාදයක ඉන්න කණ්ඩායම් ඒවිපීන් ප්‍රශ්න කරමින් ඉන්නවා.
ඒ වගේම සංජීව තවත් ප්‍රශ්න කිරීමක් අපිට ඇහෙනවා. ඇත්තටම රටක තියෙන ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනයක ප්‍රධානී දන්නේ නැතුව කොහොමද මේ වගේ ආందోලනාත්මක ලිපියක් පළවෙන්නේ කියලා. ඒ වගේ කතාවකුත් ඇහෙනවා නේද?
ඔය කැමරෙන් මේක මුලින් වගකීම බාර ගන්නත් කවුරුත් ඒ තරම් ඉදිරිපත් වෙන බවක් අපිට දකින්න තිබුණේ නැහැ.
හැබැයි දැන් ලිපිය ලියපු මනෝජ අබේදීර මේ වෙනකොට ඉල්ල අසල තියෙනවා නේ?
ඔය එතනත් පොඩි පටලවිල්ලක් වෙනවද ලුක්සි? දැන් මේ ප්‍රධාන සිරස්වනේ පළ වුණේ මනෝජ් කෙනමින් නෙවෙයි, ජනිත සෙනවිරත්න කියලා දිවෙනේ ප්‍රධාන මාධ්‍යවේදියෙක් ඉන්නවා කතුමන්ලේ ප්‍රධානී. ජනිත කෙනමින් තමයි ප්‍රධාන සිරස්වනේ පළ වුණේ. අපිට ලැබුණා රංජිය ඇතුළේ ගිය ලිපියක් ප්‍රධාන සිරස්වලේ දෙකේම වගකීම මනෝජ් අබේදීර විසින් බාරගෙන ඉන්නා සුණයි කියලා. කෙසේ වෙතත් මනෝජ් අබේදීර දිවෙනේ ඉන්නා සුණා කියලා තමයි මෙහි අවසාන ප්‍රවෘත්ති විදිහට අපිට ආරංචි වුණේ.
දැන් මේ සිදුවීම් එකිනෙක පෙළ ගැස්වෙනවා සංජීව. දැන් ඊළඟට අපිට මේ අවධානයට ලක් වෙනවා ඇත්තටම මේ ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රධාන වශයෙන් විරෝධතාව පළ කරපු තවත් කාරණාවක් පිළිබඳව. වත්මන් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය අවසන් වීගෙන යනවා, නැවත වතාවක් ඔහු පත් කරනවාද නැද්ද කියන කාරණය සම්බන්ධව. ඇත්තටම අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ යම් යම් කරුණු සම්බන්ධව පහුගිය කාලයේදී විශාල ආందోලනයකට ලක්ුණු තත්වයකට අපි දකින්නට ලැබුණා. මොකක්ද මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන තත්වය ශ්‍රී ලංකාවේ?
අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව උණුසුම මතුවෙන්නේ පහුගිය මහචන්ද කිට්ටුව දිරුක්ෂ, ඒ කියන්නේ තීරණාත්මකම තැනකදී තමයි මහ බැංකුවේ බැඳුම් කර වංචාවක් පිළිබඳ බිලියන ගණනක මුදල් වංචාවක් ගැන මේ සංවාදයේ මතුනේ. දැන් ජේබීපී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා ලාල්කාන්ත මන්ත්‍රීවරයෙහිදී කතා කරන්නේ. ලාල්කාන්ත මන්ත්‍රීවරයා කියනවා මහ බැංකු අධිපතිවරයාට දූෂණ චෝදනාවක් තියෙනවා. ඒ පළමු බැඳුම් කර වංචාව විතරක් නෙමෙයි, ඊට පස්සේ තවස්සක් කිහිපයකදීම බැඳුම් කර වංචාව මේ ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. අපි මේ ගැන තර්කයේ මුලින්ම ඉදිරිපත් කළා තීරණාත්මක තැනකදී, ඒ තමයි අගෝස්තුවේ මහචන්දය. එතනදී මේ ගැන කතා කරන වෙලාවේ ජනාධිපතිවරයා කිව්වා ග්‍රාමාත්‍යවරයාට වහාම මහු මේ දුරෙන් ඉවත් කරන්න කියලා. ජේවිපී නාල්කාන්ත කියනවා ඒ පණිවිඩය එහෙම සිද්ධ වුණේ නැහැ. හැබැයි දැන් මේ ජුනි මාසයේ අවසානයත් එක්ක මහ බැංකු අධිපතිවරයාගේ දුර කාලය නිල වශයෙන් අවසන් වෙනවා. ජේවිපී අතිශය බලසම්පන්න තර්කයක් දිරුක්ෂ මෙතෙන්ද ගේන්නේ. ඔවුන් කියනවා ජනාධිපතිවරයා එදා කිව්වා අගමැතිවරයාට මෙහෙම ඉවත් කරන්න කියලා. කෙසේ වෙතත් අගමැතිවරයාට අර්ජුන් මහේන්ද්‍රන් එක්ක තිබුණු ළඟ සම්බන්ධය නිසා හෝ මේක ප්‍රායෝගිකව ඉස්තුනේ නැහැ. හැබැයි ජනාධිපතිවරයාට මහ බැංකු අධිපතිවරයා සම්බන්ධව තීන්දුවක් ගැනීමට සැබෑ වුමනාවක් තිබේ නම් මේක අවස්ථාවක් විදිහට භාවිත කරන්න කියලා තමයි ජවිප යෝජනා කරන්නේ. මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලයේ දීර්ඝ කිරීම නැත්නම් දුර කාලයේ දීර්ඝ කිරීම හෝ වෙනයම් පුද්ගලයෙකු අනුප්‍රාප්තිකයෙකු ලෙස පත් කිරීම කියන කාරණාව තියෙන ජනාධිපතිවරයා සතුව. ඒක නිසා ජේවිපී කියනවා ඔබට ඇත්ත වුමනාවක් තියෙනවා නම් ජනාධිපතිතුමනි අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න, මෙන්න කාටවත් කිය කියන්න දෙයක් නැහැ, ඔබට පුළුවන් තීන්දුව ගන්න, අපි ඒ දෙස බලා සිටිනවා කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ. තාම ජේවිපී විතරයි මේ ගැන කතා කරන්න පටන් ගත්තේ. මම හිතන්නේ අද දවල් හිත උදේ විතර වෙන විට අනිත් දේශපාලන පක්ෂ විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයම මේ මාතෘකාව අතට ගන්න ලොකු ඉඩක් තියෙනවා.
ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේදී එංගලන්තයේ බලාපිටත්ව ගියා ලන්ඩන් නුවර පැවැත්වුණු දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුව සඳහා. ඊට පස්සේ ඉන්දියාවටත් ගියා, ඉන්දියාවෙත් යම් යම් විශේෂිත කරුණු පිළිබඳව අවධානය යොමු කළා අගමැති නරේන්ද්‍ර මෝඩි සමගින්. මා කැමැති මේ අවස්ථාවන් දෙක පිළිබඳව වාර්තා වෙන තොරතුරු දැනගන්න.
ඔස්ට්‍රේලියාව තුලත් මේ ගැන ලොකු සංවාදයක් ඇති වෙන්න ඇති දෙලුක්ස. මේ ලන්ඩන් දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව කියන්නේ ලෝක අවධානයට ලක්වුණු සමුළුවක්. ඒ පිළිබඳව විශේෂයෙන් ඩේවිඩ් කැමරන් අගමැතිවරයා හිම කළ ප්‍රකාශයන් සම්බන්ධව ලොකු අවධානයක් ඇති වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයක් කැපී පෙනෙන කාරණාවක් ලෙසයි අප දුටුවේ. මේ සමුළුවට එන්න කියලා ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අගමැති ඩේවිඩ් කැමරන් ආරාධනා කළේ මෝල්ටා රාජ්‍යයේ තිබුණු පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායක උත්සවයේදී. මේ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විජිල සමකුව පැවතිය පාලන සමයේ වරපතල දූෂණ අක්‍රමිකතා වංචා සම්බන්ධව චෝදනා තිබුණා. ඒ නිසා තමයි සාමාන්‍ය ජනතාව එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හැදුවේ. අපේ අලුත් ආණ්ඩුවේ ප්‍රමුඛතම අපේක්ෂාවක් තමයි දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම. ඒක අපේ න්‍යාය පත්‍රයේ අංක 1 සුපිරි බලාපොරොත්තුවක් කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෝකනායකින් හමුවේ ප්‍රකාශ කළා. ඒ වගේම දූෂණයේ මර්ධනයේ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, දූෂණ විරෝධී ලේකම් කාර්යාලය, ඒ වගේම බරපතල වංචා දූෂණ හොයන ජනාධිපති කොමිසමක් අපි ඉපත් කළා තියෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයක් ඉපත් කළා තියෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී ආසන්න කාලයකදී ජාතික විගණන පනත උත්තරීතර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න සූදානම්. මේ ආකාරයෙන් වැඩපිළිවෙල රසක් රටතුළ ක්‍රියාත්මක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිදී සඳහන් කළා. ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් නිල ඇරයුමක් ලැබී තිබුණ ඉන්දියාවට එන්න ලන්ඩන් නුවරේ ඉඳලා කෙලින්ම ජනාධිපතිවරයා පැමිණියේ බැංගලෝර නුවරට. ඉන්දියාවෙන් ලොකු පිළිගැනීමක් ජනාධිපතිවරයාට ලැබෙන ආකාරය පුදුටුවා. මේක නිල ආරාධනාවක් වගේම හදිසි කැඳවීමක් කියලා යම් යම් අභ්‍යන්තරික දේශපාලන ආරංචි මාර්ග හරහා තොරතුරු වාර්තා වෙමින් තිබුණා. රටේ මේ මොහොතේ පවතින උතුරේ ප්‍රශ්න ඇතුළු කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉන්දියාව විසින් ජනාධිපතිවරයාට ආරාධනා කළ බව. ජනාධිපතිතුමන්ට ඉන්දියාවේ තියෙන දෙවැන්තම සංස්කෘතික උත්සවයක ප්‍රධාන ආරාධිතය ලෙස පවා සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ තමයි අවුරුදු 12කට පසු පැවැත්වෙන කුඹමෙලා උත්සවයේ ප්‍රධාන ආරාධිතය ලෙස ඔහු සහභාගී වුණා. දීපාර්ශික සාකච්ඡාවේදී ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට කියලා තිබුණා ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට අඛණ්ඩව පූර්ණ සහයෝගය ලබා දෙන්න ඉන්දියාව සූදානම් බව. ඒ වගේම ඉන්දියාවේ සහයෝගය ඇතිව ලංකාවේ ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් බිහි කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා. ආර්ථික වෙළඳ සහ සංස්කෘතික සමතුලතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මෙරටේ නායකින් හයිදරාබාද් හවුස්ෙදී පැවති මේ සාකච්ඡාවේදී එකඟතාවය පළ කළ බව තමයි ආරංචි වන්නේ. ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය සමග මේ ලන්ඩන් සංචාරය මේ ආකාරයෙන් තමයි සාර්ථකව නිමාවට පත් වුණේ.
ඒ වගේම සංජීව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් උගන්ඩාවට ගියා. උගන්ඩාවේ ජනාධිපති යාවේරි කජුටා මුසවේනි මහතාගේ 6 ජනාධිපති පදවි ප්‍රාප්ති ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු විදිහට. මේක ටිකක් ආందోళනයට ලක්වුණු කතාවක් බවට පත් වුණා. හිටපු ජනාධිපතිවරයෙකු කොහොමද වරප්‍රසාද සහිතව මෙවැනි වූ රාජතාන්ත්‍රික ගමන්වල යෙදෙන්නේ කියන කාරණාව සම්බන්ධව කතා බහ කරද්දී, ඇත්තට මොකද්ද මේකේ තියෙන තත්ත්වය? ශ්‍රී ලංකාවෙන් විදේශ අමාත්‍යාංශය පැත්තෙන්, එතකොට රජයේ පැත්තෙන් මොන වගේ තොරතුරුද අපිට ඇහෙන්නේ සහ වාර්තා කරන්න පුළුවන් වෙන්නේ ඔබට?
අපේ රටේ ව්‍යවස්ථාව අනුව දෙනුක්ෂි හිටපු ජනාධිපතිවරයාට මේ අයිතිය තිබෙනවා. ඒ තමයි හිටපු ජනාධිපතිවරයෙකුට රාජතාන්ත්‍රික ආරාධනයක් වෙනුවෙන් විදේශගත වීමේදී ඒ සඳහා අවශ්‍ය මූලික වියදම විදේශ අමාත්‍යාංශය මගින් දැරීම ඉල්ලීමකට අනුව සිද්ධ වෙනවා කියන කාරණාව. මේක මහින්ද රාජපක්ෂට ලැබුණු පෙර නොවිරුසු විශේෂ වරප්‍රසාදයක් නෙවෙයි. නමුත් යම් යම් අර නිල නොවන නිර්මාණය කරන ලද ප්‍රවෘත්ති එක්ක අපේ ප්‍රවෘත්ති සංස්කෘතියක් තියෙනවානේ. අන්න එතනදී එහෙම වුණේ කොහොමද, මෙහෙමයි සල්ලි දුන්නේ කියලා වගේ අමුතු අදහස් නිර්මාණය වෙමින් තිබුණා. යුවේරි මුසවේනි උගන්නා ජනාධිපතිවරයාගේ නිල උත්සවයට සහභාගී වන්න තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා ලැබී තිබුණේ. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ලුහන් රත්නත් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් එක්ක හිටපු ජනාධිපතිවරයා උගන්නාවට ගියා. දැන් මේක අර මම මුලින් කියපු රාජතාන්ත්‍රික කාරණාව තේරුම් ගන්න තියෙන හොඳම තැන තමයි මෙතන. හිටපු ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට් පතට අදාළ මුදල පමණයි විදේශ අමාත්‍යාංශයෙන් ලැබෙන්නේ. ඔහුගේ අනෙක් දූත කණ්ඩායමේ සමාජිකයන්ට ඒ විදිහ මාර්ග විසින් දරන්නේ නැහැ. ඒකත් අපි කියන ලද කාරණාව තහවුරු කරගන්න අවස්ථාවක්. උගන්නා සංචාරය සම්බන්ධවත් රට තුළ විවිධ අදහස් වෙන, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ, එහෙම උගන්ඩාව වැනි රටක යුවේරි මුසවේනි වැනි නායකයෙක්ගෙන් ලැබුණු ආරාධනාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වීම සම්බන්ධයෙන් විවේචනය ඉදිරිපත් කළා. මොකද යුවේරි මුසවේනි සම්බන්ධව ලෝකේ බලවතුන්ට යම් විවේචනයක් තිබෙනවා. හැබැයි ඔහුගේ පසුගිය ජනාධිපති වෙන ප්‍රතිඵලය ගැනත් ඇතමුන්ට විවේචනයක් තියෙනවා. සුසෙවටත් රට තුළ ඔහුගේ ජනප්‍රියත්වය සම්බන්ධව දෙනුක්ෂි මට පෞද්ගලික හැදෑරීමක් තියෙනවා. හේතුව පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුව සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී ඔහු රට තුළ යම් ජනප්‍රියත්වයක් දරන නායකයෙක්, විශේෂයෙන්ම ලෝක බැංකු ආධාර මත මේ ව්‍යූහාත්මක ගැලපුම් නැතිනම් අර පෞද්ගලික කරන සංකල්පය ක්‍රියාත්මක කළ යම් ආර්ථික පුනරුදයක් නිර්මාණය කරන්න ඔහු දරපු උත්සාහයේ ප්‍රගතිය වගේම ඒඩ්ස් මර්ධනය වෙනුවෙන් ඔහු ලෝක මට්ටමේ අවධානයක් දිනාගත්ත නායකයෙක්. නමුත් පසුගිය ජනාධිපතිවරණය සහ 36 අවුරුද්ද කන්නව රට පාලනය කිරීම සම්බන්ධව කොමත් ප්‍රශ්නද ලෝකේ වනම රටක අපිට මතකන ගැන අපිට උනෙත් ඕකනේ. එක දිගට අඛණ්ඩව එකම නායකයෙක් ඉන්නකොට අපිට මතකන ඉරාකයේ සදාම් හුසෙන්ට ඉන්නේ චෝදනාව මෙතන ඉන්නේ. අන්නේ චෝදනාවත් එක්ක නිර්මාණය වෙච්ච ගැටලු සාගත තත්ත්වයන් කිහිපයකුත් උගන්ඩාවේ තියෙනවා. ඒක නිසා ඇයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිගියේ කියලා සමහරු ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
මේ සංජීව තවත් කතාවක් ඇහෙනවා. මේක නිකන් දූෂමාන ආරංචි විදිහට තමයි වාර්තා වෙන්නේ. මා දන්නේ මේ දේශපාලනිකව කොයි වගේ පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවද කියලා. විදේශ ඇමති මංගල සමරවීර මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර තියෙන සුහදතාවය නැවත වතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි විදේශ අමාත්‍යාංශයෙන් මෙවැනි වූ අනුග්‍රහ ලැබෙන්නේ හිටපු ජනාධිපතිවරයාට කියන දූෂමාන ආරංචිය. ඔබට මොකද කියන්නේ තියෙන්නේ සම්බන්ධව?
ඔබ මේ කප්පින් මගේ තොරතුරු මානසිකත්වයේ තම කලබනවා. මේවා බොහොම දිග තොරතුරු තියෙන මංගල සමරවීර තමයි මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉස්සෙල්ලම නැගිට්ටි මංගල සමරවීර සහ ශ්‍රීපති සූර්යරාජි බොහොම කෙටි කාලෙකින් 2005 බලයට පත් වෙන්නේ 2006 පෙබරවාරි මාසේ පස් වෙන තමයි මේ දෙන්න නැගිට්ටි. කියන මාස ගානයි මට මතක හරියටම දැහැට කිරුළු පළවෙනි උත්සවයේ දවසේ තමයි අපිට මේ ප්‍රවෘත්තිය අහන්න ලැබුණේ. එදා ඉඳලම ඔහු නැවත ආණ්ඩුවට ගන්න ලොකු සංවාදයක් තිබුණා. ඔබට අමතක නැතිව ඇති මේ බසහිර හිටපු ආණ්ඩුකාර අලවි මවුලානා තමයි පළවෙනි නායකයා වුණේ. ඒක අස්සාවකදී මේකට මහන්සිලා ඔහු ලෙඩ වුණා කියලා තාරංචියක් තිබුණා. ඊට පස්සේ මංගල සමරවීර මහත්තයාගේ අම්මා අසනීප වෙච්ච වෙලාවේ සිංගප්පූරුවට යන්න ගුවන්තොටුපළ ඉන්නකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ මංගල සමරවීරට දුරකථන අමතුමක් අරගෙන මංගල මොකද වෙන්න ඕනේ කොහොමද අම්මට සනීප නැද්ද කියලා, ඒක මහින්ද රාජපක්ෂගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒක දේශපාලන සිද්ධියක් නෙවෙයි කතකින්. එහෙම දුක සැප විමසලත් උදව් කරන්නත් උත්සාහ කළා තිබුණා. ඊට පස්සේ අවස්ථා ගණනාවකදී ඔහු යළි ආණ්ඩුවට එනවා කියලා ආරංචි තිබුණා. ඒක නැවත ලොකුවටම මතුවෙච්ච තැන තමයි පහුගිය ජනාධිපතිවරණයේ මේ ආසන්නම අවස්ථාවකදීත් කිව්වා මේ එන්න තමයි හදන්නේ මංගල සමරවීර කියලා. ඊට පෙර එක තැනක් ආවා මේ එස්.බී. සානායක ඇතුළු කණ්ඩායමක් එක්ක තිබුණු යම් යම් මත ගැටුම් හේතු වුණොත් ඔහු ආණ්ඩුවට එකතු වන යම් ඉඩක් තියෙනවායි කියලා. ඊටත් තමතර තවත් කාරණාවක් තියෙනවා. මේ පාන්දුරේ පැත්තේ එක්තරා ඒකත් අර දේශපාලන සිද්ධියක් නෙවෙයි නිසා මම ඒක විස්තරාත්මක කියන්නේ නැහැ. ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ කාරණාවකදී පොඩි මේ පොලිසිය කැමිනිල්ලක් ගිහිල්ලා අවසානයේ නඩු කටයුත්තක් බවට පත් වෙලා තිබුණා. ඒ කාරණාවේදී ආණ්ඩුව ඒ වෙලාවේ මංගල සමරවීරට ඒ කාලේ ආණ්ඩුව ඒ කියන්නේ ප්‍රවති ආණ්ඩුව උදව් කළා. ඒ උදව්වට කෘතගුණ සලකන්න මේ ආණ්ඩුවේ සමහරුන් බේරගන්න මංගල සමරවීර ඉදිරිපත් වෙනවා කියලත් ඔබ කියන වචනයෙන්ම කියනවා නම් දූෂමාන ආරංචි තියෙනවා. ඒක තමයි කතකින් මේකට දෙන්න පුළුවන් අර්ථකථනය. හිතපු ගමන් මතුවෙලා බොහොම වේගෙන් පැතිරලා යන ප්‍රවෘත්ති. හැබැයි අර මේ මං අර දිවෙන සිරස්තලය ගැන කියනකොට කිව්වා වගේ තමයි මේකත් එතෙන්ට මෙතනටත් හරි අදාළයි. සමහර විට මේවා හිතපු ගමන් ඇත්ත වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි මුලින් කිව්වා නේද කියලා මූලික ප්‍රවෘත්තිය මතු කරපු කණ්ඩායම එළියට ඇවිල්ලා මේ ගැන කතා කරයි. එතෙක් මේවා තහවුරු නොකරන ලද ආරංචි මාර්ග හරහා ලැබුණා යැයි මූලාශ්‍ර ඉදිරිපත් කරන ප්‍රවෘත්ති වර්ගයක් විදිහට තමයි අපිට හඳුනාගන්න ලැබෙන්නේ.
හොඳයි සංජීව, එහෙමනම් ස්තුතිවන්ත වෙනවා. අපි බලමු මේ ඉඟි විදිහට පළවෙන දේවල් වල කොයි වගේ ස්වරූපයක් ඉදිරි කාලවකවානුවේදී මතුවේවිද කියලා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවේ අපිට උණුසුම්ම දේශපාලනික තත්ත්වීත්ව විදිහට ඇහෙන කාරණා පිළිබඳව සම්පූර්ණ චිත්‍රයක් ලබා දුන්නාට අපි ලබන සතිය සඳහා එහෙමනම් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් ලක්ෂී, බොහොම ස්තුතියි. අපි ලබන සතියේ නැවත කතා කරමු.